අවසරයි අපි පළමුවෙන් දිලා ඥානවීමුණු ස්වාමීන් වහන්සේ වන්දනේ වැඩ ඉන්නවා කියලා අවසරයි ස්වාමීන්
වහන්සේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි රවි කොග්ගල්ගේ මහත්තයා පොඩක් සමා වෙයි කියලා කිව්වා තාක්ෂණික දෝෂයක් තියෙනවා කියලා අපි එමුණොත් අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ එතුමා සම්බන්ධ වෙයි ඉතින් අපි මේ සම්බන්ධ රයින සෑම දෙනාම වෙනුවෙන් අපගේ අපගේ ඉතාම අනුකම්පාවෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන නම කියන අවසරයි අපගේ තනමල්ලිල ධනවිමල ස්වාමීන් වහන්සේ පාද නමස්කාරව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපි මේ සූදානම් වන්නේ අපි අඟහරුවාදා දින පැවැත්වෙන පුජලා හමුවෙන් ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න මම අපේ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සාකච්ඡාව ආරම්භ කරන ලෙස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපිට පහසුවයි මේ ප්‍රින්සිප් කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණොත් ඒ ඔස්සේ අපිට කතා කරගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ඔසයන් සප්තේම නම් ඒ සහභාගී වෙනාට අවස්ථාව ලබා දෙමු. මේ
ප්‍රශ්න ඇහෙනවද දන්නේ නැහැ.
තෙරුවන් සරණයි ඇහෙනවා කතා කරන්න.
ස්වාමින් වහන්සේ මට මේ රූපේ සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට මට මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඒක හුඟක් වටින දෙයක් ස්වාමින් වහන්සේ. රූපය ගැන කතා කරනකොට ස්වාමින් වහන්සේ දැන් එතන රූපය රූපස්කන්ධ රූප උපාදානස්කන්ධ රූපේ ඥානය කියලා තියෙනකොට ස්වාමීන් වහන්සේ දැන් රූපය කියනකොට ඒක අපිට ස්වરૂපය කියලා හිතන් ඒකනම් අර ගයක් දැන් එතන මහා හතිපදෝපම සූත්‍රයේ කියනවා ගයක් කියන්නේ දැන් වඩිච්චි මැටි ඒ වගේ තියෙන එකකින් ඒ ටික එකතු කරලා හදන එක අපි ගයක් කියලා ගන්නකොට එතන අර සම්පූර්ණකමක් වගේ ස්වરૂපයක් එතන පෙන්නවා. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ රූපස්කන්ධය සහ රූප උපාදානස්කන්ධය. ස්වාමීන් වහන්සේ දැන් රූපස්කන්ධය කියනකොට චත්තාරෝච මහා භූතානම් පච්චය. එතන ස්වාමීන් වහන්සේ පච්චය කියලා කියන්නේ ඊළඟට රූප උපාදානස්කන්ධයේ ස්වාමීන් වහන්සේ චත්තාරෝච මහා භූතානම් චතුන්නංච මහා භූතානම් උපාදාය රූපං කියලා ස්වාමීන් වහන්සේ එතන කියන්නේ. අනිත් එක රූපේ විඥාණය. ස්වාමීන් වහන්සේ මෙතන දැන් රූපස්කන්ධයට පච්චය කියලා භාවිත එතන යොදාගෙන තියෙන්නේ. එතකොට රූපස්කන්ධයට ස්වාමීන් වහන්සේ රූප උපාදානස්කන්ධයට ස්වාමීන් වහන්සේ උපාදාය රූපං කියලා යොදාගෙන තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඒ සම්බන්ධව විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි තෙරුවන් සරණයි. මම හිතන්නේ අම්මට මේ රූපය පිළිබඳව අදහසක් තේනවා කියලා අදහස. එතකොට රූපය කියන කාරණය අරගත්තට පස්සේ රූපය කියන වචනයට පාලි වචනයක් ඒක අපේ භාෂාවට පරිවර්තනය කරගනිද්දී ස්වરૂපය කියන අදහස අරගත්තා. ස්වරූපය කියන වචනය අපේ ලුක්සායනාසි මතක් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ෆෝම් කියන වචනයත් එක්ක ස්වරූපය. මේ අම්ම මතක් කළා වගේම ලීසිටවල වරිච්චි මේ මිත්තේක මැටි ඔබලා ඒක අර පිරිමැදලන්න වගේ මැටි ගන්න වගේ ඒකේ අර ගයක් කියන ස්වරූපයක් මතුවෙනවනේ. අන්න ඒ වගේ දැන් මට මේ වෙලාවේ තරහක් ඇති වෙනවා. මම නිදර්ශන කරගෙන දැන් තරහක් ඇති වෙනකොට අර දැන් ඒක තමයි ඒ ස්වરૂපය. එතකොට මට රාගයක් ඇති වුණොත් ඒක තමයි ස්වરૂපය. මට මෛත්‍රියක් ඇති වුණොත් අන්න ඒක තමයි ඒ අවස්ථාවේ ස්වરૂපය. කරුණාවක් ඇති වුණොත් ඒක තමයි ස්වરૂපය. ස්වરૂපය කියන කාරණේ පිළිඹු වීම ඉස්මතු වීමක් එක්ක තමයි ඇහින්නේ මේ කියවෙන්නේ. එතකොට දැන් ස්වરૂපය කියන එකට සාමින්වහන්සේ රූපයට කියන රුප්පණය වෙනවා කියන කාරණයත් එක්ක සල්ල විද්දෝව රුප්පති කියන තැන්වල අර කාම සූත්‍රයේදීම පැහැදිලි කරන්නේ එතකොට සල්ල විද්දව රුප්පතිය කියලා කියන රුප්පණය වෙනවා, ඉද්දෙනවා, ඇද්දුම් කරනවා කියන කාරණෙත් එක්ක කතා කරනවා. එතකොට ඔය ස්වરૂපයේ පිළිබඳව දිගට දිගට සෙවීමක යෙදුනට පස්සේ එයාට යන්න පුළුවන් අරූපයකට යන්න පුළුවන්. එතකොට දැන් රූප ස්වરૂපයේ පිළිබඳව හොඳ හිවීමකින් යුක්ත වුණාට පස්සේ ඒ හිවීමෙන් යුක්ත කෙනාට පුළුවන්කම තියෙනවා අරූපය කරා යන්න. අනේක බුද්ධ කාලීන සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භාරතීය සමාජය තුළ සත්‍ය සොයාගෙන ගිය විමුක්තිකාමී අන්න ඒ මට්ටමට ගිහිල්ලා නතර වුණා. දැන් මේ අම්මා අහපු ප්‍රශ්නේ තමයි ඒ අතරෙදි මේ රූප කන්දේ සහ රූප උපාදාන කන්දේ අතර වෙනස මොකද්ද කියන කාරණිය සහ රූපේ ඥානීය ප්‍රකාශ කිරීම කියන තැන කොහොමද කතා කරන්නේ කියන කාරණේ. එතකොට ඕකට ලේසි අපිට මේ උපයෝගී කරගන්න පුළුවන් සංයුක්ත නිකාය තුන පොත් වහන්සේ, කියන්නේ කන්දක වර්ගයේ තියෙනවා සූත්‍රයක්, කන්ද කියන සූත්‍රයක්. අනේ කන්ද කියන සූත්‍රයේ පැහැදිලි කරනවා රූපක් කන්ද සහ රූපපාදාන කන්ද කියන දෙක අතර වෙනස පැහැදිලි කරනවා. රූපක් කන්ද සහ රූපපාදාන කන්ද කියන දෙක අතර වෙනස පැහැදිලි කරනවා ඒ සූත්‍රයේ තුළ. කන්ද කියන සූත්‍රයේ මේ අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒ කන්ද කියන සූත්‍රයට අපි පොඩ්ඩක් අවධානය යොමු කරාට පස්සේ කන්ද සූත්‍රයේ පැහැදිලි කරනවා, මම පොඩ්ඩක් පාලියෙන් තියෙන නිසා සිංහල අදහස මම ගන්න උත්සාහ ගන්නම්. ඒකේ කන්ද සූත්‍රයේ තියෙනවා මෙන්න අත්තදීප වර්ගයේ තමයි සූත්‍රයේ තියෙන්නේ කන්ද සූත්‍රය. ඒක සඳහන් වෙනවා මේ විදිහට, පංච භික්කවේ කන්දේ දේසිස්සාමි පංච උපාදාන කන්දේච. එතකොට අම්ම ඒකේ මේ කන්ද සූත්‍රය පැහැදිලි කරනවා, මානෙනි කන්දයි පංච කන්දයි පංච උපාදාන කන්දයි ඔය දෙකම පැහැදිලි කරන්නම් කියලා මේ අම්මහපු ප්‍රශ්නයට අනුරූපව වර්ම වගේ මේ සූත්‍රය සඳහන් වෙනවා. දැන් ඒකෙන් ඉස්සෙල්ලාම ගන්න තන්සුනාට මහණෙනේ කොඳින් අහන්න, කතමේච භික්කවේ පංචක්ඛන්දා. ඊට පස්සේ අහනවා මහණෙනි පංචක්ඛන්දා මොකද්ද මේ පංචස්කන්ධය කියලා කියන්නේ කියලා පැහැදිලි කරනවා. එතකොට දැන් අම්මහපු ප්‍රශ්න දෙකෙන් පංචක්ඛන්දයි උපාදානක්ඛන්දයි අතර වෙනස ඒ අතර මොකද්ද කියන කාරණේ පංචක් දැන් මේ පැහැදිලි කරන පංචක්ඛන්දා කියන කාරණයත් එක්ක හේලායි භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා ප්‍රශ්නයක් අහලා, මහණෙනි මොකද්ද පංචක්ඛන්දය කියලා කියන්නේ? යං කිංචි භික්කවේ මහණෙනි යම් කිසි රූපං, මොන රූපයක් ගැන කතා කරනවා? රූපං කියන්නේ ස්වરૂපයක්නේ. අතීතානාගත පච්චුප්පන්න, අතීත අනාගත පච්චුප්පන්න වූ කියන අදහස ගැනෙනවා. අතීත වෙන්න පුළුවන්, අතීත වේවා අනාගත වේවා, පච්චුප්පන්න පච්චුප්පන්න අතීත අනාගත යම් කිසි අතීත අනාගත පච්චුප්පන්න වූ අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරිකං වා සුකුමං වා රළු හෝ සියුම් හෝ හීනං වා පනිතං වා හීන හෝ ප්‍රනීත හෝ යන්දුරේ සන්තිකේවා දුර හෝ ළඟ හෝ අයං උච්චති රූපකන්දා. අන්න මේකට කියනවා රූපකන්ද කියන. දැන් ඒකදී ඔන්න දැන් මේ විදිහට රූපකන්දේ විස්තර කරා. අතීත වර්තම අතීත අනාගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික බාහිර හෝ ඕලාරික කියන්නේ රළු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් වේද ඒකට කියනවා රූපකන්ද. දැන් මේකට උපාදාන කන්ද කියලා දාලා නැහැ. ඔය විදිහට යාකාචි වේදනා, යාකාචි සංඥා, යේකේචි සංකාරා, ඔය විදිහට යංකින්චි විඥානං, ඔය විදිහටම ඒ පහටම විස්තර කරන කන්දවල. ඊපස්සේ කතමේච භික්කවේ පංච උපාදාන කන්ද. දැන් ඔන ඒකේ දැන් විස්තර කරන්නේ පංච උපාදාන ස්කන්ධ. ඒ යංකින්චි භික්කවේ අනුමහණෙනි යම් කිසි රූපං යම් ස්වරූපයක් අතීත අනාගත පච්චුප්පන්න මතක් කරලා අර විදියටම පච්චුප්පන්නන් දුර ළඟ ওই විදියට මතක් කරලා පැහැදිලිව සාසවං උපාදානීයං අන්නේ වචන දෙක තමයි උපාදාන කන්ද වලට එක්කාසු කරලා තියෙන වචන දෙක. සාසවං කියන්නේ ආශ්‍රව සහිතයි කියන කාරණය. උපාදානීයං කියන්නේ උපාදානීයට හිතයි සුදුසුයි කියන අදහස. එතකොට රූප කන්ද කතා කරද්දී සාසව උපාදානීය කතා කරන්නේ නැහැ. හැබැයි රූප උපාදාන කන්දය ගැන කතා කරද්දී සාසව උපාදානීය කියන වචන දෙක එක්කාසු කරලා තියෙනවා. වෙනස තමයි ඔන්නේ කාරණා දෙක. හැබැයි කන්ද වේවා උපාදාන කන්ද වේවා ඔය කාරණා දෙකම අපිට ප්‍රඥාවේ භාවිතයත් එක්කමයි කතා කරන්න වෙන්නේ. එහෙනම් මේ ප්‍රඥාවේ භාවිතයත් එක්ක කතා කරද්දී අම්මා ඕක අර යෙදෙන අවස්ථාවේ ඔය දෙකම කන්ද වේවා උපාදාන කන්ද වේවා ඔය දෙකම ප්‍රඥාවත් එක්කමයි කතා කරන්න වෙන්නේ. හැබැයි ඔය දෙක ප්‍රකාශ කරන අවස්ථාවේ හැටියට මේ දැන් බුදුරජාන් වහන්සේ පරියාය ඉදිරිපත් කරනවනේ. ඒ පරියාය ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන පරියාය දෙකක්. නමුත් මේ කන්ද වේවා උපාදාන කන්ද වේවා කතා කරන්න වෙන්නෙම නුවණකුත් එක්ක. ඔය දෙක ගත්තට පස්සේ දැන් අර මං හිතන්නේ ඔබතුමිය ඔය අර ගඟකට බහින බැහැලා පීනන ඒ උපමාවත් එක්ක ආශ්‍රයෙන් පැහැදිලි කරපු සාකච්ඡාවත් එක්ක වෙන්නට ඇති අහන්නට ඇත්තේ මං හිතන්නේ ඒකදි පැහැදිලි කරන්නේ දැන් අර දැන් ලෝකෙට ප්‍රකට කරලා ඔය දෙකම කතා කරන්න වෙන්නේ නෝනක් එක ලෝකෙට ප්‍රකට කරලා කතා කරන්න වෙනවනේ.
එහෙමයි.
අන්නේ ලෝකෙට ප්‍රකට කරලා කතා කරන්න වෙන අවස්ථාවේදී තමයි මේ පංච උපාදානකන්ද කියලා ප්‍රකාශ කරන්නේ. පීනනවා කියලා නැත්තම් අර ඒ උපමාවෙත් මතක නම් ඒ කියන්නේ පීනීම ලෝකෙට කියද්දි පීනීම මේ ඒ උපමාව හැටියට මේක සමහරට උපමාව අහපු නැති අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබතුමියට තමයි මේ කාරණේ මතක් කරන්නේ. ඒ පීනීම ලෝකෙට ප්‍රකට කරලා කියනකොට ආසව උපාදානියා එක්ක කියලා කතා කරනවා. අර පිහිනීම කියලා පිහිනීම. එතකොට අර ලෝකෙට ප්‍රකට කරලා කතා කරනෝනේ පිහිනීම විස්තර කරනවනේ. පිහිනීම විස්තර කරනකොට පිහිනීම ඒ සිදුවීම පිහිනීම කියන්නේ සිදුවීම. ඒ උපමාවට එදා පැහැදිලි කරපු උපමාවට අනුරූපව පිහිනීම කියන ඒ කියන්නේ ඒ සිදුවීම විස්තර කිරීම තමයි රූපකන්ද කියලා කියන්නේ. ඒ වගේ ප්‍රඥාවේ භාවිතයේදී ලෝකයට ප්‍රකට කරලා කතා කරනකොට රූප උපාදාන කන්ද එක අලලා කතා කරනවා. අලලා සම්බන්ධ කරලා කතා කරනවා. ඒ තනි සිදුවීමම වැඩපිළිවෙලම විතරක් ඒ සංසිද්ධිය විස්තර කරලීම. ඒ සංසිද්ධිය විස්තර කරලීමේදී තමයි රූප කන්ද කියලා පැහැදිලි කරන්නේ. ඔය දෙකම ප්‍රඥාවේ භාවිතයන්. ඔය රූප උපාදාන කන්ද වේවා රූප කන්ද වේවා දෙකම ප්‍රඥාවේ භාවිතයන්. ඒ භාවිතයන් දෙක බාහිරට ප්‍රකාශ කරන ක්‍රම දෙකක්. සිදුවීම සංසිද්ධිය ප්‍රකාශ කිරීම රූප ප්‍රඥාවේ භාවිතයේ සංසිද්ධිය ප්‍රකාශ කිරීම රූප කන්ද හැටියටත් ඒ සංසිද්ධිය ලෝකය හා අලලා සම්බන්ධ කරන කතා කරද්දී රූප උපාදාන කන්දක් එක්ක තමයි කතා කරන්නේ. ඊළඟට ඊට පස්සේ අනිතයි රූපේ ඥානං
සමාවෙන් ස්වාමීන් වහන්ස විනාඩියකට වහන්සේට පොඩ්ඩක් බාධා කරනවා. දැන් ස්වාමීන් වහන්ස එතන සංසිඳ වීමට සහ සංසිඳ වීම ලෝකයට අලලා කරනකොට දැන් ඔබ වහන්සේ දේශනා කරේ
සංසිද්ධිය
රූපස්කන්ධය විදිහට සහ සංසිද්ධිය ලෝකෙට අල්ලගන්නකොට රූප උපාදාන ස්කන්ධයේ විදිහටද ස්වාමීන් වහන්සේ?
අමෙන් කෙදි මං පැහැදිලි කියන්න උත්සාහ ගත්තේ දැන් ඇත්තටම දැන් පීනන කියනාට ධර්ම ප්‍රඥාව භාවිත වෙද්දී ඔය කන්ද කතාවක් ගන්න උපාදාන කන්ද කතාවක් ඒ මොන කතාවක් ගන්නෑ ප්‍රඥාවේ කෘත්‍ය වෙන ඉතර වීම විතරයි. දැන් ඔන්න හිතන අම්මා මේ යම් ඉතර වෙනවා කියලා අම්මා පීනනවා කියලා හිතන අපි නිදර්ශනයකට එතෙන්දී මේ අතපය ගහන එක හරි එහෙම නැත්නම් ඒ කියන්නේ ඒ පිහිනීම හරි විස්තර නැහැ එක අරමුණයි තියෙන්නේ ඉතර වීම විතරයි. පීනද්දී පීනන ප්‍රඥාව භාවිත වෙද්දී භාවිත වෙන කෙනාට. හැබැයි දැන් මේක ප්‍රකාශ කරන්නේ අම්මා ධර්ම සභා මණ්ඩපයේ ඉන්න භික්ෂුන් වහන්සේලාටනේ.
එහෙමයි.
අන්න එහෙනම් ඒ ප්‍රඥාවේ භාවිතයේ ඒ කෘත්‍යයේ ඒ සංසිද්ධිය මේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙන්න වෙනවනේ.
එහෙමයි.
අන්නේ කියලා දෙද්දී ප්‍රඥාවේ භාවිතය කියලා දෙන ක්‍රම දෙකක් ඕක. සංසිද්ධිය විතරක් භික්ෂුන් වහන්සේලාට කියනවා. සංසිද්ධිය ලෝකෙත් එක අලලා කතා කරන එක භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා.
එහෙමයි. ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ.
ඇත්තරම එළියේ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ දැන් පුත්‍රජාන වහන්සේට කෝණයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේට පෘථග්ජන කෝණේ කියලා හරි සංකත කෝණේ කියලා හරි අසංකත කෝණේ කියලා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කෝණයක් තියෙනවා කියලා කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නිවිලා. නමුත් මේ ලෝකයේ ජීවත් වෙන පිරිසට එළියේ ඉඳගෙන එළියේ ඉන්න පිරිසකට ප්‍රඥාවේ භාවිතය පිළිබඳව කියලා දෙන්න වෙනවා.
එහෙමයි.
අන්නේ ප්‍රඥාවේ භාවිතය වෙද්දී ඒ ප්‍රඥාවේ භාවිතයේ ලක්ෂණ මේ ඒ සංසිද්ධියේ විස්තර කරලීම සහ ඒ සංසිද්ධිය ලෝකෙට ප්‍රකට වෙන ආකාරය විස්තර කිරීම ඔන්නෝයි දෙක තමයි ඔය මොකද පංච උපාදානස්කන්ධහා පංචස්කන්ධත් එක්ක කතා කරන්නේ. දැන් අතෙන්දී අම්ම හවනේ අර මේ පච්චය පඤ්ඤාපන්නාය රූපස්කන්ධස පඤ්ඤාපන්නාය කියලා මම කියන්නේ මහා පුණ්‍යමා සූත්‍රයේ සඳහන් වෙන්නේ එතෙන්දී අර ප්‍රත්‍ය ස්වභාවය තමයි ඉස්මතු කරන්නේ.
එහෙමයි.
එතෙන්දී තනිකර ප්‍රඥාවේ භාවිතය විස්තර කිරීම ප්‍රත්‍ය ස්වභාවයත් එක්ක විස්තර කරනවා. අර ලෝකෙට අලලා කතා කරද්දී ප්‍රත්‍ය ස්වභාවය විස්තර කරන්නේ නැහැ. ඒකයි පච්චය කියලා තැන්දී දීලා තියෙන්නේ.
එහෙමයි.
අර ඊළඟට නුවණක් ගැන කතා කරනකොට එතෙන්දී අර සත්තට්ඨාන සූත්‍රයේ සහ ගෝපාලක සූත්‍රයේදී අර නුවණේ කියන්නේ රූපඤ්ඤෝ කියන කතා කරනවා. අර ඒ නුවණ කියන්නේ රූපේ නුවණ ගැන විස්තර කිරීම අර මොකද්ද සත්තට්ඨානේ තිබ දූප පරික්කී කියලා එහෙම විස්තර කරන්නේ ඒ නුවණ විස්තර කරලීම එතෙන්දී පැහැදිලි කරන්නේ.
නුවණ කියන්නේ සමාවෙන් ස්වාමීන් වහන්ස එතන ගෝපාලක සූත්‍රයේ දැන් ගොපල්ලා ගවයෝ ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේ ඒකට සමාන කරලා නේද ස්වාමීන් වහන්ස මෙතන එතකොට අරගෙන තියෙන්නේ ඒ කියන්නේ ඥානය කියන්නේ ඉතර වීම සම්බන්ධයෙන් ඒ කියන්නේ සම්පූර්ණ අවබෝධයක් තියෙනවා කියන එකද?
ඇත්තරම රූපඤ්ඤෝ කියන්නේ රූප කියන්නේ ස්වરૂපිය ඤූ කියන වචනය පාලි භාෂාවේ ඥානය තමයි ඉස්මතු කරන්නේ. විඤ්ඤාණ පුරුෂයා කියලා කියන්නේ දැනගත් කෙනා කියන අදහස. රූපඤ්ඤු කියන්නේ රූපය පිළිබඳව දැනගත් ඒ රූපය පිළිබඳව නුවණින් යුක්තයි කියන අදහස තමයි එතෙන්දී කියන්නේ. අර දේශනාවේ හැටියට දේශනාවේ උපමාවේ හැටියට අර සමස්ත පිහිනීම පිළිබඳව අවබෝධය.
එහෙමයි.
අන්න ඒ වගේ භික්ෂුව දක්ෂ වෙන්න ඕන කියලා පැහැදිලි කරනවා රූපඤ්ඤෝ කියන එකේ ගෝපාල සූත්‍රයේ හැටියට. අර සමස්ත රූපය පිළිබඳව මේ සමස්තය සම්බන්ධයෙන් තියෙන ඒක සංසිද්ධි ධාමයේ පිළිබඳවම තියෙන අවබෝධයත් එක්ක ඒක ඒ විදිහට කතා කරනවා.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ
දැන් මෙතන මෙතෙන්දී අපි දැන් පච්චයා කියන තැන අපි ධාතු සම්බන්ධ කරලා නෑ නේද ස්වාමීන් වහන්සේ? එතන ධාතු සම්බන්ධව අපි, නමුත් අපි උපාදාය උපාදානස්කන්ධ කියනකොට එතන සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගෙන් උපාදාය රූප එතෙන්ට එනවා නේද ස්වාමීන් වහන්සේ?
මේ සූත්‍රයේ මොකද මහා පුන්නමා සූත්‍රය නේද?
එහෙමයි.
ඒකදී සඳහන් කරන යමත්ෙන් ප්‍රඥාවේ භාවිතයේ වෙද්දී එහෙම ඒ අලලා කතා කිරීමක් නෑ නේ අම්මා. අර මේ අපි අර වෙනදත් මං ගන්න උපමාවක් ගන්නවා. ඉතින් මං අර හැමදාම මගේ උපමාවට දුක්පත්කම නිසා කියන උපමාවකින් දැන් අර 104 දුවනකොට ඒ 104 දිවීම කියන කාරණේදී මේ අලලා කතා කරන්න ඕනේ නෑනේ යමක්. 104 ලෝ නේද?
එහෙමයි. ඔව්. හතර එහෙමයි.
අන්න ඒ වගේ තමයි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඔව්. එතෙන්දී පච්චයා කියලා කියන්නේම දැන් ඔතෙන්දී මේ දැන් නිතරම ඔය රූප කන්ද නිතරම කතා කරන්න යම මේ මොකද්ද මේ දැන් මහණෙනිය සානි නිත්‍ය දා නිත්‍යද අනිත්‍ය 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 සමිනේන දුකද අනිත්‍ය නම් නේ ඒ විදිහට කියලා නුවණ ඉස්මතු වෙච්ච තැනයි ඔය ඒ නුවණේ ස්වභාවය ස්වરૂපයේ ඉස්මතු කරලා පැහැදිලි කරන්න කියන්නේ නුවණක් ඉස්මතු වෙච්ච තැනකුත් එක්කයි එතෙන්දි ඒ සිහිපත් කරන්නේ භාග්‍යතුන් වහන්සේ.
එහෙමයි.
ඔකේ කන්ද ගැන විස්තර කරන්නේ පොඩ්ඩක් කියනවා. ඔව් එතෙන්දි කියන්නේ කෝණකෝ බන්තේ මේ කෝණකෝ බන්තේ හේතු කෝපච්චේ රූපකන්දස පඤ්ඤාපනාය කෝ හේතු කෝපච්චෝ වේදනක් කන්දා එහෙම පැහැදිලි කරලා තියෙනවා. එතෙන්දී එකට භාග්‍යතුන් වහන්සේ උත්තර ඒ කියන්නේ ස්වාමීනි කුමක්ද ප්‍රත්‍යේ කුමක්ද හේතෝ කුමක්ද ප්‍රත්‍යේ රූපක් කන්දස්ස රූපස් කන්දයාගේ පඤ්ඤාපනාය පැනවීම පිණිස කියලා තමයි අහන්නේ. ස්වාමීනි කුමක්ද හේතුව කුමක්ද ප්‍රත්‍ය රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය රූපස්කන්ධයගේ පැනවීම පිණිස කියලා තමයි අහන්නේ. ඊළඟට චත්තාරෝකෝ බිකු මහභූතා හේතු චත්තාරෝ මහභූතා පච්ච රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය අනෙතෙන්දී බිකු භික්ෂුව භික්ෂුණි චත්ත භික්ෂුව චත්තාරෝ මහභූතා හතර මහා භූතා කියන්නේ භූතයෝ ඒ තමයි හේතු චතරෝ මහා භූතා පච්චය. එතකොට හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ සතර මහා භූතයෝ රූපස්කන්ධස පඤ්ඤාපනාය. රූපස්කන්ධේ පැනවීම පිණිස කියලා තමයි දක්වන්නේ. ඉස්සතේ අර මහා මොකද හතිපදෝපම සූත්‍රයේදී පෙන්වනවනේ මොකද රූප උපාදානස්කන්ධේ අනේකදී කතමේච කියලා මේ අර පඨවි ධාතු ආපෝ ධාතු එහෙම පෙන්වන්නේ නැහැ. මෙතනදී කන්ද ගැන පෙන්වන්නේ.
මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. ඒක හුඟක් හොඳට ඔබ වහන්සේ පැහැදිලි කරලම දුන්නා. පැටලිලි තිබිච්ච තත්ත්වය.
ගොඩක් වටිනවා අම්මා. තෙරුවන් සරණයි.
තිරන් සරණයි ස්වාමීන් වහන්ස. උගක් පින් සිද්ධ වෙන ඔබ වහන්සේ මේක ඉතාමත් හොඳට පැහැදිලි කරලා දුන්න ස්වාමීන් වහන්ස.
තිරුවන් සරණයි අපේ අපගේ කල්යාණ මිත්‍ර ආචාර්ය රවි කොක්කල්ගේ මහතා සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක. ඉතින් මම එතුමාවත් ඉතා ගෞරවයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. අපි යමු යමු රවි කොක්කල්ගේ මහතාට මේ සාකච්ඡාව මෙහෙවගෙන යන්න.
මේ ධාතු විභංග සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ දෙකේ තියෙන ඒකේ ස්වාමීන් වහන්සේ මේ පුරුෂ වචන හතරක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ පැහැදිලි කිරීම කරගන්න තමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න යොමු කරන්නේ. මේ ඒකේ අර ප්‍රඥා දිට්ඨෝ කියන ප්‍රඥාවේ පිහිටලා ඇති. මොන සිංහල කියන සමහර පාලිමට උච්චාරණය කරන අපහසුයි. සත්‍යයේ පිහිටි කොට ඇති, ත්‍යාගයේ පිහිටි කොට ඇති, සංසිධීම පිහිටි කොට ඇති. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බුදුජාන වහන්සේ ඊට පස්සේ පොප්පදාසිට විස්තර කරනවා දැන් ප්‍රඥාව සඳහා ප්‍රමාද නොවන්න. සත්‍ය ආරක්ෂා කරන්න ත්‍යාගය වඩන්න සංසිඳීමේ හික්මින වගේ එහෙම අදහසක් නේද සාමාන්‍යයෙන් තියෙන. සාමාන්‍යයෙන් පොඩ්ඩක් දැන් මේ සූත්‍රයේ මේ විස්තර කරගෙන ආකාරයේ බැලුවාම සාමාන්‍යයෙන් දැන් මේ සාසිත කියාගෙන යන්නේ බුදුජාන වහන්සේව අඳුරගන්නේ නැහැ නේ. එතකොට දිගවට ධර්මයේ කියලා අපි අවසාන භාගයේදී සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රකාශක බුද්ධයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සවනස් එතන ඒ වචන ටික පොඩ්ඩක් පැහැදිලි කරනවාද ඒ එහෙම දෙයක් බුද්ධයන් වහන්සේ ප්‍රකාශ කළේ මොන වගේ අදහසක් අපිට ගන්නද මොන වගේ දෙයක්ද කියන්නේ ඒ වචනත් එක්ක බලනකොට සවනස් පොඩ්ඩක් පැහැදිලි කළ දෙනවද සවනස් සම්මික කියනකොට තරමක් මේ අපැහැදිලි වුණා සවනස් තෙරුවන් සරණයි
හොඳයි දැන් ඒකෙදී මේ ඒක සූත්‍රයේ මුලත් ඒ වගේම අගත් ඔය කාරණේ පැහැදිලි කරලා දෙනවා. ඒකෙද ඔය ඔබතුමා අහපු කාරණේත් එක දැන් ඒක තියෙන්නේ මේ එදා භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ මගධ දේශේ චාරිකාවේ හැසිරෙනකොට මේ රජගහනුවරණේ භාග්‍යතුන් වහන්සේ වැඩි හිටියේ. අනේතන්ති භාග්‍යතුන් වහන්සේ මේ බග්ගව කියලා කුඹ කියන්නේ මම හිතන්නේ මැටි වලින් අමිතිය ආශ්‍රිත නිෂ්පාදන කරන කෙනෙක්ගේ කුඹල් හලකට ගිහිල්ලා මේ කියනවා භාර්ගව ගාවට ගිහිල්ලා මේ භාර්ගව ඔබට කරදරයක් නැත්නම් මට මේ මෙතන එක රැයක් ඉන්න අවස්ථාව දෙන්න කියලා. ඒ වෙලාවේ මේ ඒ විදිහට අර භාර්ගව කියන මේ ස්වාමීනි මේ මෙතන මේ ඉන්නවා පැවිද්දෙක් ඉන්නවා. ඒතකොට දැන් මේ පැවිද්දෙක් කියලා තමයි කියන්නේ. ඉතින් එයා කැමතිනම් මේ භාග්‍යතුන් වහන්සේට නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේට ඉඩකඩ දෙන්න පුළුවන් කියලා තමයි මතක් කරන්නේ. ඉතින් එහෙම මතක් කරනකොට තමයි ඔය මේ පුකුසාති කියන කුල පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ උදෙසා අදන් ඒක කියනවා මේ වසන්ත මහත්මයා ඒ කියන්නේ පුකුසාති නාම කුල පුත්තෝ භගවන්තං උද්දිස සද්දා අගාරස්ම අනගාරියම් පබ්බජිතෝ කියලා. භාග්‍යතුන් වහන්සේ උදෙසා අගාරස්ම කියන්නේ ගිහිගෙන් නික්ම වෙලා අනගාරියම් පබ්බජිතෝ. දැන් අපිට මේ එන්නේ එතකොට පුකුස ඔටුනුපලන් රජ කෙනෙක් සාමාන්‍ය ඳුමක්කට මාරු වෙලා එනවා කියන අදහසම නෙමෙයි. එයා ඇත්තටම පැවිද්දෙක් හැටියට එන්නේ. ඒතකොට පැවිදි හැඩරුවකින් තමයි එන්නේ පබ්බජිතෝ කියලානේ. එතන පබ්බජිත කියන වචනෙන් කියනවා නික්මිලා කියන අදහස කියවෙනවා. ඒතකොට පැවිද්දෙක් හැටියට එයා එනකොට සෝ ඒ කියන්නේ සෝ කියන හිතම ඒ මේ අර කුඹල් හරුගේ ඒ කුඹල් හලට ඇවිල්ලා මුලින් භාග්‍යතුන් වහන්සේ වටින කණින් එයා තමයි මේ මොකද්ද අර කුඹල් හරේ නවත්තන් ගන්නෙ. ඒ අතරෙත් තමයි භාග්‍යතුන් වහන්සේ මේ මෙතන මේ කුඹකාරගේ ඒ ස්ථානෙට මේ වැඩම කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා මේ පුකුසාතකින් මේ අහනවා මේ උඩ කරදරයක් නැත්තම් මේ ස්ථානය වැඩ ඉන්නද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ කියනවා මේ කමක් නැහැ ඉතින් කරදරයක් නැත්තම් වැඩ ඉන්න කියලා. ඒකට භාග්‍යතුන් වහන්සේ මුලින්ම එන්නේ පුකුසාතේ කියන පැවිද්දා කුසාති. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අර තින සන්තර මොකක්ද තින සන්තර කියන්නේ තන ඇතිරියක මේ වනවල තිබෙච්ච පළඟක් බැඳගෙන මේ කය ඍජු කරගෙන පරිමුඛං සතිං පට්ඨපෙත්තා කියලා කියනවනේ. ඒ කියන්නේ සිහිය ඉදිරියේ තබාගෙන රාත්‍රියේ බොහෝ කාලයක් මේ කල් ගෙවුවා කියලා කියනවා. බොහෝ කාලයක්. ඉතින් කුකුසාතිත් රාත්‍රියේ බොහෝ කාලයක් ගියාට පස්සේ මේ කුකුසාතිට පේනවා මේ අතක භගවතු මේ ඒතදෝසි මෙයාට මේ අදහස කරන පාදාදිකංකෝ අයං කුරුපුත්තු ඊරියති යන්න ඕන හැම් කුච්චේ යති මේ අතකෝ භගව අයස්මන්තං කුකුසේ ඒතදෝසි කසින් තං බිකු උද්දිස්ස පබ්බජිත. ඒ කියන්නේ මේ ටික වෙලා ගියරසි භාග්‍යතුන් වහන්සේෙන් අහනවා මේ භාග්‍යතුන් වහන්සේන අහන කුකුසාතිගෙන් කුකුසාති ඔබ කුකුසාති කියලා නෙවෙයි අහන්නේ ඔබ කවුරු නිසාද පැවිදුණේ කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා මේ ඇවැත්නි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නැයි සාක්‍ය පුත්‍රයන් වහන්සේ සාක්‍ය කුලයෙන් පැවිදි වෙලා ඒ මේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ කල්යාණ කීර්තිරාවයක් තියෙනවා. කල්යාණ කීර්ති සද්දව අබුග්ගතෝ කියලා කියන කල්යාණ කීර්තිරාවයක් තියෙනවා. ඉතිපිසෝ භගවාරහං මේ බුදුගුණ නම් ඔක්කොම ටික එන මම ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා තමයි මේ තස්සහං භගවතු ධම්මං රෝචේමි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට මම හරි කැමතියි. ඒලාවේ අහනවා එහෙනම් දැන් කෝයේ භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා කිව්වසේ උත්තර ජනපදයේ සෑවැත්නුවර ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කිව්වසේ දිඩ්ඩ පොබ්බාතේ වනසෝ භගවත ඔබ එයා දැකලා තියෙනවද කියලා අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. අනේ මේ ඇවැත්නි මම නම් කලින් එහෙම දැකලා නෑ කියලා කියනවා. නමුත් මං භාග්‍යතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ පැවිදි වුණේ කියලා කිව්වට පස්සේ අන්න ඒ වෙලාවේ තමයි මේ අපේ වසන්ත මහත්මයා කියන්නේ මේ කුකුසාතිට භාග්‍යතුන් වහන්සේ කියන්නේ ධම්මන්තේ බික්ඛු දේශිස්සාමි තං සුනායි සාදුකම් මනසිකරෝහි භාසිස්සාමිති. එම මෙච්චර වෙනහර නිදානේ වගේ කිව්වේ ඇත්තරම උතුම ආහු කාරණේට යොමු වෙන්නේ මේ වෙලාවේ තං ධම්මන්තේ බික්ඛු දේශිස්සාමි භික්ෂුව ඔබට මම ධර්මයේ දේශනා කරන්නෙමි කියලා කියනවා. තං සුනායි අනේ ඒක හොඳින් අහන්න. දැන් අර ඒක හොඳින් අහන්න කියලා කියනකොටම ඒක හොඳින් අහන්න කියනකොට දැන් හිතනවා කියලා කිව්වොත් තමන්ගේ ඇතුලෙන් තියෙන දේම අරගෙන හිතන එකනේ. හැබැයි තං සුනායි කියලා කියනකොට ඒක හොඳින් අසන්න. හොඳට අහන්න කියනකොට ඒක එයාගේ පැත්තෙන් හිතන එකක් නෙවෙයි බාහිරින් එහෙන දෙයක්. බාහිරින් ඇහිච්ච දේ සාදුකම් මනසිකරෝහ කරෝහි ඒක හොඳින් මෙනෙහි කරන්න කියලා කිව්වේ. අන්න එහෙනම් දැන් එයාට හිතන්න කිව්ව නෙමෙයි දේශිස්සාමි මම දේශනා කරනවා ඒක හොඳින් අහන්න අහලා ඒ අහපු දෙයට අනුරූපව මනසිකරෝහි මෙනෙහි කරන්න කියලා කියනවා. ඒවමා උසෝති ආයස්මා කුප්පසාති. අන්න ඒ වෙලාවේ තමයි කියන්නේ හොඳයි ඇවැත්නි මේ කියන භාග්‍යවතුන් වහන්සේට මේ විස්තර කරනවා මේ උත්තර දෙනවා. අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ පුරුෂ මේ චදාතුරෝ ධාතු අයම් වික්කෝ පුරුෂෝ පුරුෂයා කියන්නේ ධාතු හයක් කියන විස්තර කරනවා. චපස්ස ආයතන හයක්කට තමයි පුරුෂයා කියලා කියන්නේ. අට්ඨාරස මනෝ පවිස්චාරෝ පුරුෂෝති ඒ කියන්නේ හිත හැසිරෙන තැන් 18 කර තමයි පුරුෂයා කියලා කියන්නේ කියලා ඔය විදිහට පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන චතුරාරිත්තානෝ අයම් බික්කෝ මේ අදිෂ්ඨාන හතරක පිහිටලා පුරිසෝති ඉති කෝපනේතං උතං කිංචි වේතං පටිච්ච උතං. මොකද්ද මේ චතුර අදිෂ්ඨාන හතර මොකද්ද? පඤ්ඤාදිත්තානෝ සච්ඡාදිත්තානෝ ඡාගාදිත්තානෝ උපසමාදිත්තානෝ චතුරාදිත්තානෝ අයම් වික්ඛෝ පුරුෂෝති ඉති යං තං උත්තං ඉදමෙතං පටිච්ච උත්තං කියන පැහැදිලි කරනවා. එතකොට පුරුෂයා ගැන කතා කරන්න පුළුවන් අදිෂ්ඨාන හතරක් එක්ක. පඤ්ඤාදිෂ්ඨානය, සත්‍යාදිෂ්ඨානය, ඡාග අදිෂ්ඨානය, උපසම කියන අදිෂ්ඨානය. එතකොට මේ අන්නේ අදිෂ්ඨාන හතරක් කිව්වා. පුරුෂයා කියලා පැහැදිලි කරන්නේ අදිෂ්ඨාන හතරක් කියලා පැහැදිලි කරනවා. ප්‍රඥාදිෂ්ඨානය, සත්‍යදිෂ්ඨානය, ඡාගදිෂ්ඨානය, උපසම කියන්නේ සංසිඳීම කියන අදිෂ්ඨාන හතරක් ගැන කතා කරනවා. චතුරාදිත්තානෝ අයම් බික්ඛු පුරිසෝති ඉති යන්තං උත්තං ඉදමෙතං පරිච්ඡ උත්තං කියලා පැහැදිලි කරනවා. අදිෂ්ඨාන හතරෙන් යුක්ත කෙනා තමයි පුරුෂයා කියන්නේ කියලා පැහැදිලි කරනවා. වසන්ත මහත්මිය අහපු කාරණේ තමයි මේක වචන තේරුම පඤ්ඤං නප්පමජ්ජය පඤ්ඤං ප්‍රඥාවෙන් අප්‍රමජ්ජය අප්‍රමාදී නොවන කියලා කියනවා. ප්‍රඥාවෙන් න අප්‍රමජ්ජය, ප්‍රඥාවෙන් අප්‍රමාදී නොවන. ඒ අදිෂ්ඨාන හතරක් කියවනේ. පළවෙනි එක ප්‍රඥා අදිෂ්ඨාන, ප්‍රඥා අදිෂ්ඨාන. ඊට පස්සේ පැහැදිලි කරන ප්‍රඥාවෙන් න අප්‍රමජ්ජය, ප්‍රඥාවෙන් අප්‍රමාදී නොවන. සත්‍ය මනුරක්කේ අන සත්‍ය තේන අනුරක්කේ රකින්න චාගමනු බ්‍රෝහෙය. චාගමනු බ්‍රෝහෙ කියන්නේ ත්‍යාගය අනුව හැසිරෙනවා කියන එක. සන්තිමේව සෝසික්කේයාති ශාන්තිය පිණිස නැත්නම් සෝසික්කේයාති හෙතෙම හික්ම වීම පිණිසයි කියන කාරණේ තමයි මෙතෙන්දී පැහැදිලි කරලා දෙන්නේ. එතකොට චතුරාදිත්තාන් පුරුෂයා කියන්නේ අදිෂ්ඨාන හතරක්. මොනවද අදිෂ්ඨාන හතර? පඤ්ඤාදිෂ්ඨා, ප්‍රඥා කියන අදිෂ්ඨානය, සත්‍ය කියන අදිෂ්ඨානය, ත්‍යාග කියන අදිෂ්ඨානය, උපසම කියන අදිෂ්ඨානය. අන්න ඒක තමයි පුජ්ජලයා කියලා කියන්නේ. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න. සත්‍ය මනු රකේය, සත්‍ය රකින්න. ත්‍යාග මනු බ්‍රෝහේය, ත්‍යාගය ත්‍යාගානුමනුභූහය කියලා කියන්නේ ත්‍යාගය පුරුදු කරන වගේ අදහසක් තමයි එන්නේ මගේ මතකයේ හැටියට. ත්‍යාගය මනුභූහය කියන්නේ ත්‍යාගය වඩන්න කියන අදහසයි එතෙන්ද කියන්නේ. ත්‍යාගය වඩන්න කියන අදහස. ඊට පස්සේ අනිදේ සම්තිමේව ශාන්තිය පිණිස හික්මෙන්න කියලා තමයි එතෙන්ද. සාමාන්‍යයෙන් ඒ වචන හතරෙන් ඔබතුමා අහපු ප්‍රශ්නෙත් එක්ක ඒ අදහස් තමයි එතෙන්දී ඒ කතා කෙරෙන්නේ.
සාමාන්‍යයෙන් එතන උපසමාය කියන සාමාන්‍යයෙන් ශාන්තිය වගේ, ඒ කියන්නේ සංසිඳීම කියන එකද
සාමාන්‍යයෙන්? සංසිඳුන කියන අදහසයි එතෙන්දී උපසම කියන්නේ කියන්නේ.
සවනස එතකොට දැන් ඔය දැන් ඔය ඔක පැහැදිලි කරගෙන ඇවිල්ලා උන්වහන්සේ දැන් ප්‍රඥාවට ප්‍රමාද නොවන්න සත්‍ය ආරක්ෂා කරන්න. ඒක නිසා සවනස ඒ කියන්නේ චතුරාර්ය සත්‍යත් එක්කම ගැලපිලා යන විදිහට නේද සවනස උතන සංගිවිලා තියෙන්නේ නේද සවනස?
ඔව්.
ඒ කියන්නේ ගැඹුරට ගත්තොත් සවනස ඒක අපි දැන් මෙතන පද හතරක් වගේ ගත්තට චතුරාර්ය සත්‍ය මේ දහම දැක දකින්කොට, ඉගෙන ප්‍රඥාවෙන් ප්‍රමාද නොවන්න සත්‍ය ආරක්ෂා කරන්නේ ත්‍යාගය. ත්‍යාගය කියලා කියන්නේ සානස ඒ කියන්නේ අතහැරීම වගේ දෙයක් නේ සානස. ඒ කියන්නේ දීමද, ඒ කියන්නේ ඡාග අතහැරීම වගේ.
ඔව්, අතහැරීම කියන්නේ අර මේ අපි සාමාන්‍යයෙන් අර ලෝකීය මට්ටමින් කතා කරන අතහැරීම නෙමෙයි.
හ්ම්.
එතනදී අර ප්‍රඥාවත් එක්ක පටිනිස්සඟ කියන්නේ
පරිණසගෝ.
අනේ එතන, අනේ එතනත් එක තමයි මෙතන මේ මේ ඒක පැහැදිලි කරන්නේ. ඇත්තම මේ ඔකේ දැන් සූත්‍රයට ගියාට පස්සේ සූත්‍රයේ අග මේ පැහැදිලි කියන්නේ සමස්ත සූත්‍රයේම කියවගෙන යද්දී ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා කියන තැනම මේ ඔය කාරණේ මේ එතෙන්දී ඒ හතර ඔය කියපු අදිෂ්ඨාන හතර ලස්සනට මේ ගැළපීලා යන විදියටම මේ
පිළිගන්නවා.
ඔව්, ඒක එකින් එක මේ මේ ලස්සනට මේ පැහැදිලි කරලා තියෙනවා මහත්මයා. සූත්‍රය අදට. ඔව්.
අගට සවනස් දැන් අර දැන් නිවන ගැන අර්ථ දක්වනකොට මම දන්නේ මොන සූත්‍රයේද කියලා තියෙන සවනස් අර දැන් කියන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදී පටිනිස්සග්ගෝ ඒ වගේ දැන් අර කටුකුරුන්ගේ හැමෝගේ හැම අර දේශනාවලම ඒ මුලට තියෙන අර මේ පොතේ නිවන නිවේ පොතේ සවනස් හැම බොහෝ දේශනාවල සවනස් ඒ කියන්නේ ඒක පැහැදිලි කරලා ඒ එතකොට මට මතක් වුණා සවනස් ඒ වගේ අදහසක් මෙතන ගැබ් වෙලා අන්තර්ගත වෙලා තියනවා වගේ කියලා එකම හිතන එක හරිද දන්නේ නැහැ. ඉතින් මම එහෙම හිතුවා සන්නස්.
ඇත්තටම ඔව්, තිරුවන් සරණයි. ඒ කියන්නේ මේ කටුකුරුන් දිසයින්හන්සෙත් මතක් කරන්නේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපදි නිසංගෝ ඒ විදිහට ප්‍රතිපද කරන චාගෝ පටි නිසංගෝ අනේ මේ ඔක්කොම වචන පැහැදිලි කරන්නේම නිවීම නැත්නම් නිවන මේ නිවන ගැන කියන්න යොදාගන්න වචනයම තමයි මේ ශාන්තය මේ ප්‍රණීතය කියලනේ මේ පටන් ගන්නෙ. මොකද්ද ඒතන් සන්තන් ඒතන් පණිත මේ ශාන්තය මේ ප්‍රණීතය මොකද්ද යටිදන් මොකද්ද සබ්බූ පතිපටි සියලු උපදීන්ගේ සබ්බූ පතිපටි නිස්සග්ගෝ සබ්බ උපදි පටි නිස්සග්ගෝ සියලු උපදීන්ගේ සංසිඳීම සබ්බූ පතිපටි නිස්සග්ගෝ විරාගෝ රාගය නැතිකම ඔය විදිහට සබ්බූ පතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා මතක් කරන්නේ.
ස්වාමිනාසේ ඒ පාඨය ස්වාමිනාසේ සූත්‍ර දේශනාවක තියෙන දෙයක්ද නැත්නම් අටුවාවෙන් අරගෙන උන්වහන්සේ ඒ පාවිච්චි කරලා තියෙනවද කියලා ස්වාමිනාසේ දන්නවද? ස්වාමිනාසේ ඔය හරි
ගිරිමානන්ද සූත්‍රේ
ගිරිමානන්ද සූත්‍රේ
ගිරිමානන්ද සූත්‍රේ තියෙනවා ඒතන් සම්තන් ඒතන් පණීතන් කියන ගිරිමානන්ද සූත්‍රේ පොඩ්ඩක් බලන්නකො. ගිරිමාන සූත්‍ර ගණනාවකම වගේ තියෙනවා මහත්මයා. ඒගන සාමාන්‍යයෙන්
මම බලද්දී ගිරිමාන මොකද මම හිතුවා සාමාන්‍යස් මට ඉතර මතකක් තිබුණේ මම හිතුවා අටුවාවෙන් වගේ අරන් තියෙනවා කියලා. කියන්නේ නිවන කියන එක අර්ථ දක්වන්නේ අසංකත ධාතු අර්ථ දක්වන්න බෑනේ. නමුත් එතකොට දැන් ඒ කියන්නේ එතකොට කටකුරුනේ හඳුරු ඒක ඒ දේශනාවල ඉස්මතු කළ හැමතිස්සෙම අර කියන්නේ දේශනාවට ප්‍රථමයෙන් උන්වහන්සේ ඒක 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 සජ්ජායනය කරනවා. ඒතන් සන්තන් ඒතන් කියලා. එතකොට මේ එතකොට ඒ වගේ තනක් කියන එක උපකල්පනය කරලා තමයි අපි යන්නේ කියලා වගේ මට හිතෙනවා. කියන්නේ ඒ කියන්නේ දේශනාවලත් ඒ කියන්නේ තියෙනවානේ. මම මට මතක තිබුණ නෑ සාන්නස් ගිරිමානන්ද සූත්‍රයේ මම බලන්න ඕන
සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ ඊට පස්සේ පඨම සංඥා කියන සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ ඒකාදසම මේ ඒක ඒ කියන්නේ 11 බැගින් තියෙන සූත්‍රයක. ඊට පස්සේ මේ ජාන නිසේ සූත්‍රය අංගුත්තර නිකායේ නාවක නිපාතේ තියෙනවා ඔයගේ සූත්‍ර. ඊට පස්සේ මහාමාදුංගේ පුත්‍ර සූත්‍රයේ තියෙනවා ඒ ඔය ප්‍රකාශය. මජ්ක්‍ධිම නිකායේ මේ ඒ වගේ සූත්‍ර ගණනාවකම මේ ඒ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. මොකද ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මාත්මය
දැසනස් බොහොම පිං ස්වාමිනාස් ගොඩක් පැහැදිලි වුණා. ඒ ලස්සනට පැහැදිලි වුණා ස්වාමිනාස්. තව පොඩි ප්‍රශ්නයක් ස්වාමිනාස් යොමු කරන්න. දැන් බුදුජාන වහන්සේ එක එක පරයයන් මේ දහම කියන්නේ මේ දහම දැක ගන්න. කියන්නේ දේශනා කරනකොට ස්වාමිනාස් දැන් මෝග රාජ කුමාරට කිව්ව සොඤ්‍යතු ලෝකාවකංශ කියලා. ඒ වගේම බාහිට කිව්වේ දිත නැත්නම් භවිෂති කියලා. අර තවත් දැනග තියෙන ස්වාමිනාස් උද්‍යංගමයේ අත්තංගමයේ ආශ්වාද ආදී නිස්සරණී කියලා ස්වාමීන් වහන්සේ ඒක එන්නේ මොන වගේ දේශනාවකද ස්වාමීන් වහන්සේට මතක ස්වාමීන් වහන්සේ
මේ සත්‍යත්තාන වගේ සූත්‍රයක බලන්න මහත්මින්?
සත්‍යත්තාන
සත්‍යත්තාන සූත්‍රයේ තියෙනවා උපාදාන පරිවර්තන සූත්‍රයේ වගේ මට මතකයි ඔයගේ සූත්‍ර. ඊළඟට මේ සූත්‍රෙ මතද වාසි ජටෝපමගේ සූත්‍රවර පොඩ්ඩක් බලමු. සත්‍යතාන සූත්‍රය නම් හොඳටම මතකයි. ආයි වාසි ජටෝපමගේ සූත්‍රවල බලමු. ගොඩක් දුරට සංයුත්තනිකාය 3. කියන්නේ කන්දක වගේ මේ සූත්‍රවල එහෙම ගොඩක් ওই සම්බන්ධයෙන් සඳහන් වෙනවා.
හොඳයි සාරස්. බොහොම පිං සාරනස මම බලන්න. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
වෙනත් කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න අවස්ථාවක් තියෙනවා
ස්වාමින් වහන්ස. තව පොඩි දෙයක් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න ස්වාමින් වහන්ස. මෙතන ස්වාමින් වහන්ස අර රූපේ විග්‍රහ කරනකොට ස්වාමින් වහන්ස චත්තාරෝච මහා භූතානං පච්චා කියන තැන දැන් එතන ස්වාමීන් වහන්ස හතරක් ඌ හටගද්දී කියලා නේද ස්වාමීන් වහන්ස? එත මහා භූත කියන්නේ හටගත් දෙයක් නේද ස්වාමීන් වහන්ස?
ඔව්.
එතකොට ස්වාමීන් වහන්ස දැන් මෙතන චත්තාරෝච මහා භූත නම් කිව්වහම හතරක් හටගත් දෙයක් ගැන කිව්වට ස්වාමීන් වහන්ස හතර මොකද්ද කියලා කියන්නේ නේද ස්වාමීන් වහන්ස? හැබැයි දැන් දැන් අනිත් අපි රූප උපාදානස්කන්ධයට යනකොට ස්වාමීන් වහන්ස කතමන්ත බික්වේ රූප උපාදානස්කන්ධා චත්තාරෝච මහා භූතානං චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. එතකොට ස්වාමීන් වහන්ස එතන කියවෙනව නේද ස්වාමීන් වහන්ස හතරක් ගැන? හතර මහා භූතානං කියන්නේ එතකොට ආපෝ තේජෝ වායු පඨවිද ස්වාමීන් වහන්ස?
එතන දක්වලා තියෙන්නේ අපිට මතකද වෙලස් කියපු සූත්‍රෙ මොකද්ද කියලා?
මේක ඵල මහා පුන්නමායක තමයි ස්වාමීන් වහන්ස රූපස්කන්ධයට උපාදානස්කන්ධයට මහා
හත්පදෝපම
සූත්‍රය. එතන ස්වාමීන් වහන්ස දැන් පළවෙනි එකේදී කියන්නේ රූපස්කන්ධය වෙනකොට එතන ස්වාමීන් වහන්ස හතරක් දැන් එතනක් කියනවානේ එතන කියවෙනකොට හතරක් වූ හටගත්ත දේ. එතකොට එතන ස්වාමීන් වහන්සේ හතර මොකද්ද කියන එක දක්වලා තියෙනවද ස්වාමීන් වහන්ස?
සූත්‍රයේ හැටියට අපි පොඩ්ඩක් බලමු. සූත්‍රයට පොඩ්ඩක් යමු වෙන. එතෙන්දි මේ හතරක් කියන මගේ මතක මම සූත්‍රයට පොඩ්ඩක් ගිහින්දයි මේ අදහස් කියන්න වෙන්නේ. රූපේ පැනවීමට කියලා තමයි ඒකේ කෝණුකෝ බන්තේ හේතු කෝ පච්චය රූපක්ඛන්දස පඤ්ඤාපනාය බන්තේ ස්වාමීනි කුමක්ද කියලා කුමක්ද හේතුව කුමක්ද පච්චේ රූපස්කන්ධයගේ පැනවීම පිණිස එහෙම ඇහුවට පස්සේ ඒකට මේ දෙන උත්තරය තමයි චත්තාරෝ කෝබිකු මහණෙනි චත්තාරෝ මහා භූත හේතු සතර මහා භූතයෝ හේතුයි චත්තාරෝ මහා භූත පච්චයෝ සතර මහා ධාතු පත්තෙන් රූපකන්දස පඤ්ඤාපනාය කියලා මේ සඳහන් වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ එතන සතර මහා ධාතු කිව්වහම එතන සතර මහා බුද්ධිය කියන කොට ස්වාමීන් වහන්සේ ඉතන ඉන්නේ ආපෝතේජ වායු පඨවිද?
එහෙම දීලා නෑ අම්මා.
එහෙම දීලා නෑ නේ ස්වාමීන් වහන්සේ.
ඒ සූත්‍රේ විස්තර කරලා නැහැ.
නැහැ නේ.
එහෙම නෑ. ඒ සූත්‍රේ හැටියට එතන විස්තර කරලා මේ එහෙම දීලා නැහැ. දැන් අපි හත්පදෝපම සූත්‍රෙට ගියාට පස්සේ
එහෙමයි.
ඒකෙදී දැන් සූත්‍රෙට මම පොඩ්ඩක් කියන්න ඕනේ. එකයි මේ ටික වෙනම යන්නේ. නේතුව අර තියෙන තැනත් එක පාළි වචනෙත් එක යන්න ඕන නිසා.
එහෙමයි.
බදෝපන සූත්‍රයේදී යදී අර මේකදී විස්තර කරනකොට
එහෙම
දෙනවා මේ අර මහාති බදෝපන සූත්‍රයේදී රූපය කියන්නේ මොකද්ද කියලා රූප එකේ අත සතුනෝ චාවසෝ ඒක උපාදාන සම්බෝ සන්දේ සාරිපුත් මහ රහතන් වහන්සේනේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ නිසා අර සම වයසේ ඉන්න උත්මයන් අවශ්‍ය කරනවා කරන්නේ. එවැත්ටි කුමද රූප උපාදානස්කන්ධෝ. මොකද්ද රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? චත්තාරේච මහ භූතානි. භූතානි කියන්නේ සතර මහා භූතයන්ද චතුර්ණංච මහා
භූතයන්ද
භූතයන්ගේ උපාදාය රූපං. අන්න උපාදාය රූපය කියලා කියනවා.
එහෙමයි.
කියලා කියනවා මිසක එතනදි කියන්නේ මේ රූප උපාදාන සඳහන් කියන්නේ සතර මහා ධාතුන් හා සතර මහා ධාතුන්ගේ උපාදාය රූපේ විතරයි. ඒකද විස්තර කරන මොකද්ද මහන්නේ සතර මහා භූත කියන්නේ මොකද්ද කියලා අහනවා. අන්න එතකොට කියනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන මේ අන්න එතෙන්දි තමයි ධාතු කියලා වෙනම ඒකට යටින් විස්තර කරන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ එතන ස්වභාවයක් ලෙස තමයි විස්තර කරලා තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ?
එතෙන්දි එතෙන්දි අර එතෙන්දි අම්ම එතෙන්දි දැන් භාග්‍යතුන්හගේ රූප මේකේ ප්‍රධාන ධාරාව ප්‍රධාන කාරණේ තමයි රූප උපාදානස්කන්ධය විස්තර කරලීම. දැන් රූප උපාදානස්කන්ධය විස්තර කරනකොට මොකද රූප උපාදානස්කන්ධය කියන්නේ? මොකද රූප උපාදානස්කන්ධය කියනදා විස්තර කරද්දී සතර මහා ධාතුන්ද සතර මහා ධාතුන්ගේ උපාදාය රූපං උපාදාය රූපද කියන එක තමයි මේ රූප උපාදාන කඳගෙන එච්චරයි. දැන් අර උපාදාන කියන මේ ඕ මහා භූත කියලා කිව්වානේ. දැන් මේ මහා භූත කියන්නේ මොකද්ද කියන එකයි මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා අර මේ කතා කරන්නේ මේ සතර මහා ධාතු නිසා රූප උපාදාන ස්කන්ධය හැදුන කියන එක නෙමෙයි. රූප උපාදාන ස්කන්ධය කියන්නේ සතර මහා ධාතුන් සහ සතර මහා ධාතුන් නිසා උපාදාය. උප කියන්නේ ළඟට ආදාගෙන සමීප කරගත් කියන අදහසනේ. ළඟ කරලා ගත්ත රූපන්නේ
එහෙමයි.
අන්නේ ඒකේ අර මහා භූතානං කියන එක තමයි පඨවි ධාතු, අපෝ ධාතු, තේජෝ ධාතු යන ස්වභාවයන් හැටියට මහා ධාතු විස්තර කරලීම තමයි කතමේච. මොකද්ද මේ කතමේච කියලා එහෙම විස්තර කරලා තියෙන්නේ අර ඒ ස්වභාවයන් හතර. මිසක ස්වභාවයන් හතර නිසා රූප උපාදාන ස්කන්ධේ පැන වුණා කියන එක නෙමෙයි.
නෙමෙයි, එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. බොහොම පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ හොඳටම තේරුණා ඒක.
හොඳයි.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තේරුවන් සරණයි. හොඳයි.
තිරවසන ස්වාමීන් වහන්සේ මේ මේ ප්‍රශ්නට මේ එතුමියගේ මේ ප්‍රශ්නට ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරගැනීම කරගන්න ස්වාමීන් වහන්සේ. දැන් භූත කියන්නේ කොට ස්වාමීන් වහන්සේ මේ භූත කියන්නේ ස්වභාවය කියන එකද ස්වාමීන් වහන්සේ? භූත කියන්නේ
භූත කියන්නේ ඔව් භූත කියලා කියන්නේ ස්වභාවය නැත්නම් මේ හටගත් කියන අදහස
නේද? ඔව් මම මතකයි ස්වාමීන් වහන්සේ කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුරන්ගේ අර නිවනෙන් වීම හතරවෙනි පොතේ මට මතකයේ සඳහන් කර තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මෙසක් සුණු හටගත් ಜಾති සංඛාර ඒ වගේ ඒ විස්තර කළා ස්වාමීන් වහන්සේ කියනවා එතන ඒ තියෙන තැන ස්වාමීන් වහන්සේ මේ ඉහිඋත්තක සූත්‍රය කියලා එහෙම එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ
ඉහිඋත්තක පාළිය කියලා තියෙනවා
ඉහිඋත්තක පාළිය ඉහිඋත්තක පාළිය ස්වාමීන් වහන්සේ එතන තියෙන්නේ මේ පොත බලලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම සිවුන වෙළුම නියෝනේ නියව කටුකන්ද හඳුරන්ගේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ එතන භූතං සමුප්පන්නං කතං. එතකොට මේ ජාතං ඒ කියන්නේ ජාතං ඊට පස්සේ හටගත් පැන නැගුණු ඒ වගේ සංස්කරණය අද්දුවං හඳන්නේ සංස්කෘත පාලි වචනේ. ඒතර එතන කියන අද්දුවං කියලා කියනවා ඉතිඋත්තක සූත්‍ර ත්‍රය වගේ එකක් නේද? ඉතිඋත්තක පාළිය වෙනද සර්ණස්
මම ඉතිඋත්තක පාළිය ඔව්
ඉතිඋත්තක පාළිය නේද?
පොතේ තියෙන පොත හන්සෙනම ඉතිඋත්තක පාළිය කියලා.
ඒකෙන් සෝලද කොහොමද බලන්න කියලා දැන් අපි පිටකයට ගියොත් කොහොමද බලන්න සර්ණස්? දැන් මං හෙව්ව මට එතන හවුන්නේ.
හරි. ඉතිඋත්තක පාළිය කියන කුද්දක නිකායේ පොත හන්සෙනම කියනවා ඉතිඋත්තක පාළිය කියලා කුද්දක නිකායේ ඔව් ඉතිඋත්තක පාණී තමයි ඒක තියෙන්නේ. ඒකෙදී ඔය අදාළ සූත්‍රයට යොමු වුණා නම් හරි ජාතං භූතං ඔය විදිහට භූත කියන්නේ සිදු වූ කියන අර්ථය. භූත කියලා කියන්නේ භවති කියලා වචනයක් තියෙනවා පාළියේ වෙයි කියලා. භූත කියලා කියන්නේ එක අතීත කුදන්ත පදයක් නැත්නම් කිතක පදයක් කියලා කියන භූත කියන්නේ සමනේ භූත සිදු වූ කියන අදහස තමයි මේ කියන්නේ භූත කියන්නේ සිදු වූ භූතං සිදු වූව වගේ අදහසක් ගන්නවා වර්ණගල එක මේ.
එතකොට සාවනාස දැන් ඔය අපි දැන් ධර්මදේශනාවලදී අපිට ඇහෙන දැන් යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං ඒ වගේ වචන. ඒතකොට ඒක ඒ බවින්ම දැනගන්න. ඒ කියන්නේ රූපය රූපයක් ලෙසින්ම දැනගන්න වගේ.
ඔව්.
ඉන්සාන දැන් චක්කුම් පිටවේ.
ඔව් මහත්මයා.
දැන් චක්කුම් පිටවේ නිච්චං වානිච්චං වා කියලා මේ මහා ටිකටම මේ ප්‍රශ්න අහලා ඊට පස්සේ ඊට පස්සේ යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තව. ඒතර ඒක භූත කියලා කියන එතන. එතකොට මේ ඒ ස්වභාවය නැත්නම් පැන නැගිච්ච ස්වභාවය නැත්නම් ඒක යථා භූතව ඒ ස්වභාවය දැනගන්න වාගේ අදහසත් සමඟ දැක්මකින් ප්‍රඥා ඇසින් ඒ වගේ අදහසක් ද ස්වාමීන් වහන්සේ එතන අදහස් කරන්නේ.
ඔව් යථා භූතං කියලා කියන වචනයට සාමාන්‍යයෙන් මේ තත්ත්ව පරිදි කියන කියන්නේ මේ
තත්තු
පරිදි එහෙව් ආකාරයෙන්
ආහා
ඔ යත යම්සේ භූත සිදු වූ ආකාරයෙන් ඒ ආකාරයෙන් තත්ත්‍යානුරූපී ඒ වචන බර වැඩි මේ තත්තු පරිද්දෙන් එහෙව් ආකාරයෙන් ඒ ආකාරයෙන්ම
ඒ කියන්නේ සානසේ දැන් රූපේ බවින් නේ. කියන්නේ අපි දැන් රූපයක් කියලා මේ බාහිර තියෙන දෙයක් කියලා ගත්ත බැරදීනේ. දැන් රූපේ රූපනේ දැන් කජිනේ සූත්‍රයනෝ රූපතිතිකෝ. ඒ කියන්නේ රූපනේ ස්වභාවය. එතකොට ඒක ඒ බවින් දැන ගැනීම. කියන්නේ දැන් ඒ වගේ අදහසක් සානස. ඔව් රූපේ රූපයක්.
රූපේ දැන් මේකේ රූපේ කියලා ගත්තට පස්සේ අපේ රූපය ඔබතුමා හරි නිවරදී කියව රූපේ දෙයක් හැටියට නෙමෙයි රූපේ කියන දේ මොකක් රූපය අපි ස්වરૂපය කියලා ගමු අපි ස්වરૂපය ඒ ස්වરૂපය අපි හොයන්න යමු වෙනවා ඒ කියන්නේ විමසන්න යමු වෙනවා ඒ ස්වરૂපය හරි ස්වરૂපය දැන් මට තරහ ස්වરૂපයක් ඇතුළේ තියෙන ඉස්මතු වෙනා තියෙන ඊට පස්සේ රාග ස්වરૂපයක් අනුකම්පා සහගත ස්වરૂපයක් අර ඒ ස්වરૂපය මොකක්ද කියලා විමසන්න යමු වෙනවා අන්නේ ඒ විමසන්න යමු වෙද්දී ඒ විමසන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විදියට ඒ අනුවම විමර්ශනය කරද්දී අන්න එතෙන්දී මගේ දේවල් එකතු වෙන්නේ නැතුව විමසීමකට තුඩ දෙනවා බඳුන් වෙනවා ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කර විදියට يعني වැරදි පාර භාග්‍යතුන් වහන්සේ වැරදි පාරවල් ටික වහලා හරි පාරට තල්ලු කරලා මෙන්න මේ විදියට හිතන්න කියලා හිතන්න විමසන්න කියලා විමසද්දී අනේ විමසද්දී ඒ කියන්නේ අසුදේට අහපු කාර්යයට අනුරූපව ඒ කියන්නේ සුසුසා පරිපුච්ඡා පඤ්ඤාය ආහාරෝ සුසුසා කියන්නේ ඇසීම පරිපුච්ඡා කියන්නේ අසුදේට අනුරූප විමසීම තමයි සංඥාවට ආහාරය. ඔන්න එතකොට දැන් ස්වરૂපය කියන දේ අසුදේට අනුරූපව විමසද්දී අන ප්‍රඥාව භාවිතය වෙනවා. අනේක තමයි යථා භූතං සම්මා පඤ්ඤාය දට්ඨබ්බං කියලා කියන්නේ රූපය එහෙව් ආකාරයෙන්ම සම්මා පඤ්ඤාය මනා ප්‍රඥාය දට්ඨබ්බං දත යුතුය.
අනේ කවුද මයික් එක කරලා මේ කරුණාකර මයික් එක වහන්නත් පුළුවන්ද?
හරි නේ.
ඊළඟ සරණේ හොඳයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඔතන දැන් මේ ඔතන ස්වාමීන් වහන්සේ දැන් එතන මේ තත්තාරෝච මහා භූතා කියලා සඳහන් කරපු එකම දැන් පුප්පසාතිත කිව්වේ ඊට අමතරව තව විඥාන සහ ආකාශ කියලා වගේ දෙකකුත් ඊට අමතරව උන්වහන්සේ දේශනා කළා නේද ස්වාමීන් වහන්සේ එතනද එතනදී. ඒ කියන්නේ
ඔව්
නෑ මම ප්‍රශ්න කරේ සාමස්ත එතකොට දැන් ඒ කියන්නේ අපි එක එක පරයය දැන් එතන මේ සූත්‍රය අනුව දැන් සතර මහා ධාතුව ගැන කතා කරලා ඊට පස්සේ අතනදී බුදුනාහසේ පැහැදිලි කර සතර මහා ධාතුවට විඥාන සහ විඥාන ධාතුවත් ඒ ආකාශ කියන එකත් ඒකත් පැහැදිලි ඒ දෙකත් ඊට අර හතරට අමතරව උන්වහන්සේ එකතු කළා වගේ කියලා මට මතකයේ තියෙන සානසී ඒ සූත්‍රේ නේද
ඇතර මෙතන මහත්මයා විස්තර කරන්නේ පුජ්‍යලයා ගැනනේ
ආහා
ඒ කියන්නේ ධාතු හතර සමානයි එතෙන්දී භාග්‍යතුන් වහන්සේ පුරුෂයා විස්තර කරේ එතෙන්දී පුරුෂයයි විස්තර කරන්නේ ප්‍රඥාවේ භාවිතය ගැන නෙමෙයි පුරුෂයා කියන්නේ කවුද කියලා තමයි භාග්‍යතුන් වහන්සේ එතනදී සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. පුරුෂයා ලෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන චදාතුරෝ අයම් බිකු පුරිසෝ. අන පුරුෂයා කියන්නේ කවුද? වසන්ත මහත්මයා කියලා කියන්නේ කවුද? අපි තුන් පුරුෂයා කියලා කියන්නේ එයා තමයි චදාතුරෝ, ධාතු හයකින් යුක්තයි. ආයි විදිහකට කියනවා පුරුෂයා කියන්නේ චපස්සායතනෝ, ස්පර්ශායතන හයක් පුරුෂයා කියලා කියන්නේ. පුරුෂයා මේ විවිධ විදිහට හඳුන්වනවා. අට්ඨරස මනෝ පවිචාරෝ, කියන්නේ පුරුෂයා කියන්නේ අට්ඨරස, කියන්නේ සිත හැසිරුන තැන් 18. ඔව්, චතුරාදිත්තානෝ පුරුෂයා කියන්නේ අදිෂ්ඨාන හතරක්. අන්න ඒ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ ඕ ඒ රා චදාතුරෝ බික්කෝ පුරිසෝ ඉති කෝපනේතං උත්තං කිංචිවේතං පටිච්ච උත්තං කියලා පැහැදිලි කරන මේ භික්ෂුව මේ පුරුෂයා සයවැදෑරුම් ධාතු මාත්‍රයක් කියලා යම් ප්‍රකාශයක් කරාද, ඒ ප්‍රකාශය කරනදී කුමන කරුණක් සඳහාද කියලා ඒ කරුණු ටික පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු විඥාන ධාතු කියන චදාදුරෝ අයම් බික්ඛු පුරිසෝති කියන මෙන්න මේ ධාතු හය තමයි පුරුෂයා කියලා කියන්නේ. එතෙන්දි විස්තර කරන්න මාත්මේ පුරුෂයා කියන්නේ කවුද කියලා එතෙන්දි ඒ විස්තර කතනය කරන්නේ.
ඒ පරියායයේදී පරියායයෙන් පැහැදිලි කරලා තියෙන මේ විදිහට සානස් මම ඒක පටලෝගන තිබුණ සානස් බොහොම පැහැදිලි වුණා. බොහොම පැහැදිලි සානස්.
හොඳයි. එතන පුරුෂයායි ඇතරම පැහැදිලි කරලා දෙන්නේ. පුරුෂයා කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. වසන්ත මහත් වසන්ත මුදිරගේ මහත්මයා කියනු කවුද? කවරෙක්ද? අන්න ඒ වගේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී දැන් අර රූපණය, එතකොට ඔය වගේම පැහැදිලි කිරීමක්ද තියෙන්නේ? දැන් රූපය කියනකොට චත්තාරෝ මහ භූතාරං උපාදාය රූපයන් කියලා කියනවා රූපය විස්තර කරනකොට. හැබැයි අර කඥණී සූත්‍රයේ කියනවා අර පංචස්කන්ධ විස්තර කරනකොට රූපණය කියලා. එතකොට එතෙන්දි ස්වාමීන් වහන්සේ දැන් අර ඔබ වහන්සේ පැහැදිලි කරපු විදියට අතන රූපය විස්තර කරනවා, මෙතන රූපයේ යෙදීම විස්තර කිරීමක්, එහෙමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න ඕනේ? තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. රූපය කියන එකට අම්ම මේ දැන් සාමාන්‍යයෙන් රූපය කියන එකට සාමාන්‍ය අදහස තමයි ස්වરૂපය කියන අදහස. සාමාන්‍යයෙන් අපි පූසට කැට් කියනවා නම් පූස. අර ඒ වගේ රූප කියන වචනෙට අපේ ස්වකීය නිරුක්තියෙන් අපේ පැත්තෙන් අපේ භාෂාවෙන් ගත්තට පස්සේ ස්වરૂපය කියන වචනේ තමයි තියෙන්නේ. ඔබතුමින්ලා ඉංග්‍රීසි භාෂාව ගැන අදහස ඇතින ෆෝම් කියන වචනයත් එක්ක ඇහුවොතින් ඒ අදහස ඒවි.
ඔව්.
එතකොට මොකද්ද රූපය කියන එක? රූපතේකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා භාග්‍යතුන් වහන්සේ කඥණී සූත්‍රයේදී පැහැදිලි කරන එතෙන්දී යන රූපණී වෙනවා කියන අදහසින් තමයි භාග්‍යතුන් වහන්සේ එතෙන්දී භාග්‍යතුන් වහන්සේගේ විස්තරය දැන් ලෝකයේ ආර්ථය නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ දීපු අපි හොයන්න යන්නේ දැන් අපි දැන් අපි කියන්නේ දහමට යොමු වෙන පිරිස හැටියට හොයන්න යා යුත්තේ රූපයයි. අපි රූප උපාදානකන්දේ හොයන්න ගියට අපිට රූප උපාදානකන්දේ හමු වෙන්නේ නැහැ අතරම. ඒක ප්‍රඥාවටයි නැදන්නේ. රූප කන්දේ ගැන කතා කරන්න ගියත් අපිට රූප කන්දේ හමු වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවත් එකයි කතා කරන්නේ. එතන ප්‍රඥාවට හමු වෙනවා කියන එක නෙවෙයි. මේ කියන්නේ ප්‍රඥාව කියන්නේ මෙතර වීමනේ. ඔව්. ප්‍රඥාවෙන් ඉන්නේ දෙක දෙක බලබලා ඉන්නවනේ. ප්‍රඥාව උපදිනවා කියන්නේ ප්‍රඥාවේ කෘත්‍ය වෙන්නේ මෙතර වීම. අපි සෙවිය යුත්තු රූපය කියන එක මොකක්ද කියලයි සෙවීමට යොමු විය යුත්තේ. අනේ සෙවීමට යොමු දැන් අපි සත්‍ය ගවේෂි පිරිස හැටියට සත්‍ය ගවේෂි චින්තනයේ තියෙන අය රූපය කියන්නේ මොකක්ද හොයන්න යමු වෙන්නේ අන්නේ මේ ස්වરૂපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? අනේ භාග්‍යවතුන් වහන්සේගේ අපි ආයුත්තේ ස්වરૂපය කියන්නේ මොකද්දයි විමසන්න යන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ රූපේර දීපු අදහස් තමයි රූපපති කියලා කියන්නේ. රූපණය වෙනවා, එහෙම නැත්නම් ඉද්දෙනවා, එහෙම නැත්නම් ඇතුම් කනවා වගේ තැනකින් එතෙන්දී අර ඒ ප්‍රඥාව භාවිත වෙද්දී ඕන කෙනෙකුට දෙයක් කියන තැනින් නෙමෙයි, කෙනෙක් දෙයක් කියන තැනින් නෙමෙයි, ප්‍රඥාව භාවිත වෙද්දී ඒ ප්‍රඥාවේ භාවිතය විස්තර කරන ප්‍රඥාවේ භාවිතයම විස්තර කරන ක්‍රම දෙකක් තමයි රූප උපාදාන කඳ රූප කඳ කියලා කියන්නේ.
එතකොට ඒ කියන්නේ අර ප්‍රඥාවේ භාවිතය විස්තර කිරීම තමයි අර රුප්පණය කියන එකෙන් එතනින් විස්තර කරන්නේ. එහෙමද ස්වාමීන්
වහන්සේ? රුප්පණය කියලා පැහැදිලි කරන්නේ භාග්‍යතුන් වහන්සේ රූපේර දීපු විග්‍රහය. අපි සොයාගෙන යා යුත්තේ දැන් අපි ඇත්තටම අපි ඉන්න මට්ටමින් අපි මුලින්ම යොමු වෙන්නේ මොකද්ද රූපය කියන්නේ? රූපය කියන්නේ මොකක්ද කියලා හොයන්නයි යමු වෙන්න ඕන. විචක්ෂණයට අපි යමු වෙන්න ඕන. අපි ඉන්න තැනින් යමු විය යුත්තේ රූපය කුමක්ද කියන තැනින් හොයාගෙන යා යුත්තේ. අන්න එතෙන්දී භාග්‍යතුන් වහන්සේ රූපය කියන එකට දීපු භාග්‍යතුන් වහන්සේ රූපයට දීපු විග්‍රහය තමයි සුප්පතිතිකෝ විකේ රූපාන්ති උච්චති කියලා කියන්නේ.
හරි සෝනස්. එතකොට ඒක කොහොමද වෙනස් වෙන්නේ අර චත්තාරෝ මහ භූතානං කියන එතන රූප හඳුන්වන තැනින්?
ඔව්, එතන රූප හම් කියන්නේ මාර්ගයට යොමු වීම සහ මාර්ගයේ භාවිතය. අපි හිතමු අපි ඉන්න තැන ඉඳලා ප්‍රධාන පාරට යොමු වෙනවා කියලා. ඒක එකක්. මාර්ගයේ අපි පාරේ ගමන් කරනවා කියලා කියමු. අනික ඒක ඇත්තරම දැන් අපි ඔබතුමින්ලා ඉන්න තැන ඉඳලා ප්‍රධාන පාරක් හිතෙනේ ජීවත් වෙන රටේ. අන්න ඒ වගේ ප්‍රධාන පාරට යොමු වීම වගේ මේක රළු උපමාවක්. මේ රළුයි යොමු වීම තමයි අර මේ රූපණය රූපය කියලා කොයන්න යොමු වෙන එක.
හරි හරි.
හොයද්දී අන්න හොයද්දී ඒ ගමන විස්තර කිරීම, ඒ වාහනේ යන යෑම විස්තර කිරීම රූපකන්ද වගේ. ඊට පස්සේ අර ඒ යන යෑම එළියෙන් අපි විස්තර කරනෝනේ, ආ මේ රෝද කරගෙනවා, මේ පාරෙ මෙහිම මේ දේවල් පහු වෙනවා. අන්න ඒ විදිහට ගමන එළියට විස්තර කරන එක තමයි රූප උපාදානකන්ද වගේ. අන්න එහෙම අරගන්න අදහස.
එතන ඒ විස්තර කිරීම තමයි ওই උපාදාන කන්ද විස්තර කිරීම තමයි මේ අර චත්තාරෝ මහ භූතානං කියලා කියන්නේ. එහෙම
ඔව් ගමන එළියට විස්තර කිරීම.
හරි 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 තේරුණා ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.